ගරු තිලින සමරකෝන් මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 9ක කාලයක් ලැබෙනවා.
මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අද දවසේ මේ බදු සංශෝධනයට අදාළ පනත මේ පාර්ලිමේන්තුවේ ඇතුලේ සාකච්ඡාවට ගැනෙන මොහොතක අපි විශේෂයෙන් මතක් කළ යුතු කාරණයක් තියෙනවා. අපේ රටේ අවුරුදු 30කට ආසන්න වර්ගවාදී යුද්ධයක් පැවතිලා ඒක නිමා කරපු දිනය සංකේතවත් කරන දවස අද, එහෙම නැත්නම් ඒක ස්මරණය කරන දවස අද. එතකොට මෙන්න මේ අවුරුදු 30ක යුද්ධය නිමා කිරීම සඳහා ඒ වෙනුවෙන් කැප වුණ ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ අපේ ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් වගේම ශ්‍රී ලංකා පොලිසිය, සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන්ට අපගේ ප්‍රණාමය පුද කරන ගමන්, ප්‍රණාමය මේ අවස්ථාවේ ප්‍රකාශ කරන ගමන්, ඒ වගේම තමයි ඒ යුද්ධයත් එක්ක එහෙම නැත්නම් එවැනි අමිහිරි මතකයක් අපිට ලබා ගන්නට සිදුුණේ ඇත්තටම අපි ජාතීන් විදිහට එකිනෙකා කෙරෙහි යම් කිසි සැකයක්, අවිශ්වාසයක් ඇති වෙච්ච නිසා. ඉතින් අපි මේ වෙන විටත් ආණ්ඩුවක් විදිහට, වගකිය යුතු ආණ්ඩුවක් විදිහට රට ඇතුලේ එවැනි අවිශ්වාසයක්, සැකයක් ඇති නොවන ලෙස ජාතීන් විදිහට සමගිව සැබෑම ශ්‍රී ලාංකික ජාතිය ගොඩනැගීමට අවශ්‍ය උපරිම මැදිහත් වීම මේ වෙනිට කරමින් ඉන්නවා කියන පණිවිඩයත් කියන ගමන්. ඒ වගේම තමයි සමහර අපේ මන්ත්‍රීවරු, විපක්ෂයේ මන්ත්‍රීවරු අදහස් දක්වද්දී අපි ආරක්ෂක නිලධාරීන්ට, එහෙම නැත්නම් රජයේ හමුදා නිලධාරීන් වෙන්න පුළුවන් ඒ ශේෂ්ත්‍රයට අදාළ නිලධාරීන්ගේ කටයුතු සඳහා අපේ මැදිහත් වීම ප්‍රමාණවත් නැහැ කියන අදහස් මතු කරමින් කතා කරා. ඇත්තටම ගත්තට පස්සේ වර්තමානයේ මේ වෙනිටත් අපේ ගරු ජනාධිපතිතුමා අපේ යුද හමුදා නිලධාරීන් හමු වෙන්න, එහෙම නැත්නම් ඒ උත්සවයට සම්බන්ධ වෙමින් ඉන්නවා. ඊට අමතරව මට හොඳට අත්දැකීමක් තියෙනවා, විශේෂයෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයේ තමයි රණවිරුවන්ට අදාළ, එහෙම නැත්නම් ත්‍රිවිධ හමුදා නිලධාරීන්ට අදාළ ලොකුම නිවාස සංකීර්ණයේ තියෙන්නේ. එතකොට අද දවසේ කතා කරන මහතුරු අතීතයේ තමන් ආණ්ඩුවේ ඉද්දී ඒකේ ඉඩම්, එහෙම නැත්නම් රණවිරුවන්ට හිමිවෙන්නට තිබ්බ ඉඩම්, තමන්ගේ පෞද්ගලික භුක්තියට ලබාගත් අයුරු, ඒක පරීක්ෂා කරද්දී අපිට හොඳට හොයාගන්න පුළුවන්. පහුගිය දවසකත් අපේ ආරක්ෂක අමාත්‍යාංශයේ නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ අපේ ලේකම්වරයෙක් සම්බන්ධ වෙලා ඒකට අදාළ අඩුපාඩු ටික අපි සොයා බැලුවා. විශේෂයෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයේ රණජයපුර ත්‍රිවිධ හමුදා නිවාස සංකීර්ණය, ඒ ජනතාවගේ, එහෙම නැත්නම් ඒ යුද හමුදා විශ්‍රාමිකයන්ගේ ප්‍රශ්න ටික කොහොමද විසඳන්නේ කියන සොයා බැලීම කරමින් ඉදිරියේදී හොඳ මැදිහත් වීමක් කරන්න අවශ්‍ය සූදානමත් වෙනුවට කරමින් ඉන්නවා. ඉතින් ඔන්න ඔය දේ මතක් කරන ගමන් අද අපි සාකච්ඡාවට බඳුන් කරන්නේ 2017 අංක 24 දරණ දේශීය ආදායම් පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත. ඒක මීට ඉහතත් යම් යම් අවස්ථාවලදී සාකච්ඡා වෙලා යම් කිසි සංශෝධනයන් අපි මේ අවස්ථාවේ ඉදිරිපත් කරමින් තියෙනවා. විශේෂයෙන්ම අපි මෙවැනි සංශෝධනයන් ගේන්න බලාපොරොත්තු වුණේ ආණ්ඩුවක් විදිහට බදු අය කිරීමේ දැල, එහෙම නැත්නම් රටක් විදිහට බදු අය කිරීමේ ක්‍රමවේදයන් අපි ශක්තිමත් කරන්න ඕන. පහුගිය කාලය ඇතුලේ ගත්තාට පස්සේ මේ බදු අය කිරීමට අදාළ පරිපාලනය වෙන්න පුළුවන්, එහෙම නැත්නම් බදු වංචා තමන් බදු වංචා සිද්ධ වෙච්ච අවස්ථා තියෙනවා. ඒ වගේම තමයි බදු සහන තමන්ගේ හිතවතුන්ට ලබා දීම, ඒ වගේම බදු පැහැරහැරීම් සිද්ධ කිරීම, ඒ වගේම තමයි බදු ගෙවීම වලට අදාළ දූෂණයන් පහුගිය කාලේ සිද්ධ වුණා. ඉතින් ඒක නිසා මේවා විධිමත් කරන්න අවශ්‍යයි. විධිමත් කිරීම සඳහා යම්කිසි වැඩපිළිවෙලක් සකස් කරන්නට ඕන. මම හිතන්නේ මීට ඉහත විපක්ෂයේ අපේ කතා කරපු මන්ත්‍රීවරයෙක් බදු ගෙවන්නන්ට ලැබෙන වරප්‍රසාද ගැන කතා කරා. එතකොට බදු ගෙවන්නන්ට අදාළ වරප්‍රසාද ලබා දීම සඳහා යම්කිසි වැඩපිළිවෙලක් එක්ක තමයි අපි ඉස්සරහට යන්න ඕන. අපිට දවසින් දෙකෙන් මේ ක්‍රම වෙනස් කරන්න බෑ. මොකද එතුමාලාගේ කාල සීමාව ඇතුළත එවැනි විධිමත් වැඩපිළිවෙලක් හදලා තිබෙන්නේ නැහැ. එතකොට එවැනි විධිමත් වැඩපිළිවෙලකට යන්න තමයි අපි මේ සූදානම් වෙමින් මෙවැනි පනත් තුළින් එවැනි සංශෝධනයන් කරලා යම්කිසි සැලකිය යුතු නියාමනයක් අපි කරන්නට බලාපොරොත්තු වෙන්නේ. එතකොට පහුගිය වර්ෂවල ගත්තාට පස්සේ රට ඇතුලේ බදු ආදායම කලෙක් කර ගැනීම, එහෙම නැත්නම් එකතු කර ගැනීම කොයි ආකාරයෙන් සිද්ධ වුණාද කියන දේ පිළිබඳව මම මතක් කරන්නට ඕන. 2023 වර්ෂයේදී, මීට ඉහත 2023 වර්ෂය වෙන විට පැහැර හරින ලද බදු ප්‍රමාණය මිලියන 11000ක් රුපියල් මිලියන 11000ක් බදු ගෙවන්නන් පැහැර හරලා තියෙනවා. ඉතින් මේ දැල ශක්තිමත් කිරීම තුලින් එවැනි බදු පැහැර හැරීම් වළක්වා ගන්න තමයි අපි උත්සාහ කරන්නේ. එතකොට බදු පරිපාලනය මේක හරහා කාර්යක්ෂමව වෙනවා වගේම රටේ ආදායමට සැලකිය යුතු කොටසක් බදු හරහා අපිට ලබා ගන්න පුළුවන්. බදු ඇතුලේ අපිට ගත්තාම විශේෂයෙන්ම ඍජු බදු සහ වක්‍ර බදු කියන බදු ක්‍රම දෙකක් රට ඇතුලේ අය කර ගන්නවා. එතකොට වක්‍ර බදු ඔටෝම ජනතාවගේ එහෙම නැත්නම් ස්වයංක්‍රීයව ජනතාව භාණ්ඩ පරිභෝජනය කරන අතරතුර රටට ලැබෙන ගමන් අනිත් පැත්තෙන් ඍජු බදු ගෙවීම සඳහා මිනිසු සුව කැමැත්තෙන් ඉදිරිපත් වෙලා ගෙවන්නට ඕන. වැටුප් වගේ දේවල් ගෙවනකොට නම් ඒවා අය කර ගැනීමේ ක්‍රමවේදයක් තියෙනවා. නමුත් අනිත් දේවල් සුව කැමැත්තෙන් ගෙවන තැනට මිනිසුන් නැඹුරු කර ගන්න ඕන. ඒතොර සුව කැමැත්තෙන් ගෙවන්නේ නැත්නම් යම්කිසි නීත්‍යානුකූල විධිවිධානන් යටතේ ඔවුන් යම්කිසි එකඟතාවයක් කරගැනීමට අවශ්‍යයි. ඉතින් ඒක නිසා එවැනි කාර්යයන් වලට අවශ්‍ය නියාමනය තමයි මේ හරහා සිද්ධ කරන්නේ. ඉතින් මෙන්න මේ බදු සංශෝධන ඇතුලේ අපි කරන්නට බලාපොරොත්තු වෙච්ච කාරණා කිහිපයක් මම කෙටියෙන් මතක් කරන්නම්. විශේෂයෙන්ම ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට විගණනයකින් තොරව මාස 3ක් ඇතුළත පොලිය ආදායමේ අඩුකල කොටස නැවත ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. විශේෂයෙන්ම withholding tax රඳවා ගැනීමේ බදු අය කර ගැනීමේදී මේ නිදහස ලැබෙනවා කියලා තමයි කියන්නේ. ඒ වගේම තමයි බදු ගෙවීමේදී යම් නිදහසක් දෙනවා. මොකක් හරි අධ්‍යාන ආයතනයකට විශ්වවිද්‍යාල වගේ උසස් අධ්‍යාපන ආයතනයකට යම් කිසි පරිත්‍යාගයක් කරලා තියෙනවා නම් අපේ යම් සහනයක් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි ටින් අංකයක් ලබා දී ඇති සෑම අයෙක් වෙතම ටින් සහතිකයක් ලබා දෙන්නට ඕන. ටින් අංකයක් ලබා දීලා තියෙන හැම කෙනෙකුටම සහතිකයක් ලබා දෙන්න ඕන. ඒ වගේම තමයි ආදායම් බදු ආරික ගෙවීම සඳහා නව ක්‍රමයක් හඳුන්වලා දෙන්න. ඒ වගේම ගෙවිය යුතු ඇස්තමේන්තු බද්දට වෙනස්කම් වාරික ගෙවීම් ගණනය කළ යුතුවන්නේ පසුගිය වර්ෂයේ බදු අය කළ හැකි ආදායම මත, කියන වාරික වශයෙන් ගෙවෙනවා නම් පහුගිය වර්ෂයේ බදු අය කළ හැකි ආදායම මත ඒ වාරික ගෙවන්න අවශ්‍ය වැඩපිළිවෙල අපි හදලා තියෙනවා. ඒ වගේම තමයි මුදල් වලින් සිදු කරන ලද ගනුදෙනු අඩු කිරීමේ හැකියාව පිළිබඳව පැහැදිලි කරලා තියෙනවා මේකේ. ඒ වගේම වෙනත් ආදායම් අද ඉන්න
ඔබතුමාගේ කාලය තව විනාඩි 2යි ගරු මන්ත්‍රීතුමනි.
ඉස්සෝතේ මුලාසනරු මන්ත්‍රීතුමනි වෙනත් ආදායම් ගණනය කිරීමේදී මෝටර් වාහන උපලබ්ධියෙන් ලැබීම් බැහැර කරන්නට අවශ්‍ය කටයුතු සිද්ධ කරලා තියෙනවා. ඒ වගේම තමයි භාවිතයට නොගත් සුදුසුකම් ලබන පරිත්‍යාග ඉදිරියට ගෙන යාම හා ඒවා අනුයාත තක්සේරු වර්ෂවලදී අඩු කිරීමට විධිවිධාන මේ කරා සලසලා තියෙනවා. ඒ වගේම තමයි පුද්ගලයෙකු තක්සේරු කළ හැකි ආදායම් ගණනය කිරීමේදී ඇතුළත් කළ යුතු බැහැර කළ යුතු ජීවිත රක්ෂණ ඔප්පුවක් යටතේ ලැබීම් වර්ග බැහැර කරන්නට ඕන ජීවිත රක්ෂණ ඔප්පු හරහා ලැබීම් අපි නිශ්චිතව දක්වලා තියෙනවා. විශේෂයෙන්ම රක්ෂිත දැනත්තාගේ මරණය සිද්ධ වීමේදී ඒ වගේම ජීවිත රක්ෂණය ඔප්පුව කල්පිරීමේදී හෝ ජීවිත රක්ෂණ ඔප්පුව පවාරණ අගේ අත්පත් කරගැනීමේදී ලැබෙන මුදල් බදු අය කළ හැකි ආදායමෙන් බැහැර කරනු ලැබේ. ඒ වගේම තමයි ඇතම් කොන්දේසි වලට යටත්ව පුණ්‍යායතන වලට බදු බැරක් එහෙම නැත්නම් ටැක්ස් ක්‍රෙඩිට් එකක් ප්‍රදානය කිරීමට කොමසාරිස් ජෙනරාල් වලට හැකියාව ලබා දීම. ඉතින් මෙන්න මේ විදිහට ගත්තාට පස්සේ ආදායම් බදු වලට අදාළව යම් යම් නිදහස් කිරීම යම් කිසි නියාමනයක් ඇති කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන් මතක් කරන්න ඕන කාරණයක් සේවා නියුක්තික විසින් ලබා ගන්නා හිඟබැටුප් මත බදු බැර ප්‍රදානය කිරීම සම්බන්ධයෙන් විධිවිධාන මේක හරහා සලස්වලා තියෙනවා. යම් කිසි ඇරියස් එකක් තමන්ට ලැබිච්ච මොහතකදී එකවර ටැක්ස් වලට ඇතුළත් කරනවා වෙනුවට ඒ අනුයාත වර්ෂවලට අනුව ඒ ප්‍රතිශතයන් අනුව ටැක්ස් එක ගෙවන්න අවස්ථා හදලා දීලා තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ ලොකු වෙනස්කම් ප්‍රමාණයක් මේක හරහා අපි සංශෝධනය කරලා තියෙනවා. ඉතින් මේ තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ ටැක්ස් ගෙවන අය අධෛර්යමත් කිරීම නෙවෙයි, ධෛර්යමත් කළා රටේ ආදායම තවදුරටත් වැඩි කරලා ඒ හරහා අපේ ජන ජීවිතය ඉහළ තැනකට ගේන්න අවශ්‍ය වැඩපිළිවෙල තමයි මේ හරහා සිද්ධ කරමින් තියෙන්නේ. ඉතින් ඒක හරහා මේ වැනි කටයුතු තුළින් අපේ ආර්ථිකය කළමනාකරණය කරමින් අපි පහුගිය අර්බුදයේ ඇතුලේ අපේ ආර්ථිකය කළමනාකරණය කරමින් හොඳ රටක් ගොඩනැගීමට
අවශ්‍ය කාලය අවසානයි.
පදලා තියෙනවා නොඑක් තැන් වලින් නොඑක් අදහස් සාපත් මේ කටයුතු ඉතා සාර්ථකව කරමින් අපි රටේ අභියෝග වලට සාර්ථකව මුහුණ දෙමින් ආර්ථිකය කළමනාකරණය කරමින් ඉන්නවා කියන අදහස මේ සභාවට ඉදිරිපත් කරමින් මගේ අදහස් දැක්වීම අවසන් කරනවා. ස්තුතියි.